Peruan sana saya mendengar ada bu. Ada tapi syukur tuh kardi me anggaro dadi na pengerti na kujeda hamu darbasa kaccha waram bukara na isu dalam mani. Ingadat memaitan ya pegi swainan se sambandela inna wagi memaitan swainan sambandela inna wagi. Tapi padra waskaro swainan se piliganda ya kima pegi mahacare tapi kugelgi metu tuh ma. Itu mata ayam itu harus sangat cemerlang dalam sanggudan ini kelabat soal nasirah sambandi kerana keladila, ini ke patah kini ane, ini apa itu mawat kita menggawurin, ini kalian mitri kulit, ini kerana sebab kita mau healing lagi kerana itu mawat, gawurin bisa sangat cemerlang keligan doa, ini lagi mang itu mata arah arah kuno, ini sangat cemerlang awam bergerak patah kini ane sih, ini orang
Baik, ya, teruan saranai. Me anggaru ada repot jenai kujedahamu sakatya malav. Arambaune api sunanda mahatya agya aradana kanua. Ewa game itu mama angka hot gini ane tidak. Itu api. Mau tak me awasta ada bila ti ane itu mahinda. Sapi yang mama Kas kerana ping itu mata, anu, dana keramu, eva gema, kita hanya dahamat mahat karuna ming dahamat kia dengna, pahdiri kerla dengna, bahagi dengna itu, ara dana, tak kau ruang pilih lagi na, sahaja cawat bahagi dengna. Awas terai, depan amal dila nyana ini, ala swami ini mahasit, hema dina awinu ini, depan amaskar pura kawal, kata jawa kandaka, bidan, kata hari, gyatalu akti ina wanang yomu karana, depta,
Teruan sarnai.
Teruan sarnai, kian.
Mama caturangga. Me mata bodi dia kena gana tieno. Ada me dengan apa duka gana kiena kotte. Sangkar duka gana kia weno. Eke me lakshana kipeak kene duka samudaya. Hanya kita melakukan kipe hatra wajib, begin sandhan ni nanti nak paman kie uwa, namun matai kita tripita ke tiye nanti nana tarama kapahsui soya gan, ikannya pelan sobaw, pelan arte lakshanaya, sangkat lakshanaya, adi wajin dukkha lakshanaya, wisterve nanti nak ravi mahatya, matai kita puluan nang udah uwa.
Kemarin kita nampai sahmin nanti, serai,
teruan sarnai, siro denante, hantai, pakana ni, apa sahaja tiennawa ni, rahu gata kira sutra tiennawa, rahu gata sutra di Tiada nama, ada kena duka ini nama, kena petin, ada ini nama duka, jadi pada nama duka, ada hema istirahatkan orang tahu kata sutra, eva game, apa tu duka tiada nama, jadi ini nama, no pihitan artin, orang yang adhas dekat perdana nama cingkat terpasi, ini adhas ganu puluan, dan tapi sama ni ada. Loke itu wasan juga je, itu teh ada juga je. Sebab makin jukte, sattya mitra mana, ati ini na duka, tiennya mana, no ikut te dia teh, jite karkasa, wedana wate ada wena, arah kata kerana ini dia teh, artinya kiri na apahu, yang rahu kata sebutkan jadi, ini langkah teh apahu. Ini, apa kata kerana දුක පිළිබඳව නොපිහිටන අර්ථයෙන් කතා කරනවා. අපි ඔය කියනවනේ දුක පිරිසිඳ දක්කිනවනම්, දැන් අර විඳින දුක එන්නේ දුක පිරිසිඳ නොදැක්කොතින්. පැහැදිලිනේ? දැන් මේ දුක විඳින අර්ථයෙන් ගතිය, අර වෙහෙසටපත් වෙන ගතිය, අන්න ඒක පිරිසිඳ නොදක්ිනකොට ඒක ඒ විදිහට සඳහන් වෙනවා. අපහු දුක පිරිසිඳ දකිද්දී නොපිහිටන අර්ථය. ඔකට කියනවා මේ දුක ගැන කතා කරනවා. අප්පනහිත සමාධියක් ගැන කතා කරනවානේ. අප්පනහිත, අප්පනහිත කියන්නේ නොපිහිටන අර්ථේ. අන්න එතකොට දුක එතන කතා කරනවා නොපිහිටන අර්ථේ. ඔන්න මං ආපහු කියන්නම්. කියන්නේ පිරිසිඳ හොයන නැති තාක් කල් අපි අත්විඳින දුකක් තියෙනවා. අපිට කෙනෙකුට දැනෙන දැවෙන තැවෙන ගතියත් එක්ක, වද වේදනා පිරෙන ගතියත් එක්ක, අර එහෙම ඇතිවෙනවා. ඒ පිටිබඳව රහෝගත සූත්‍රයේ තියෙනවා. ආපහු තියෙනවා අප්පනහිත සමාධිය. ඒ කියන්නේ සබ්බේ සංඛාරා දුක්ඛාති. සියලු සංස්කාර ධර්මයන් සියලු සකස් වන ස්වභාවයන්. මම එහෙම කියන්නම්කෝ. ඒකට ලේසි තේරෙන සබ්බේ සංඛාරාගේ සියලු සකස් වන ස්වභාවයන් දුක්ඛාති. දුකක් යයි යම් කලෙක ප්‍රඥාවෙන් දකිනවනම්. අන්න එතෙන්දි කතා කරන්නේ අපනිහිත සමාධියක් හැටියට. ඒ කියන්නේ නොපිහිටන අර්ථයෙන්. ඔක තවත් තවදුරටත් කාරණයක් හැටියට ගත්තට පස්සේ අපිට ගන්න පුළුවන් මේ නිබ්බේධික පරියාය සූත්‍රයේ තියෙනවානේ. නිබ්බේධික පරියාය සූත්‍රයෙන් අතර පස්සේ නිබ්බේධික පරියාය සූත්‍රයේ හරි ලස්සන ප්‍රකාශයක් තියෙනවා. ඒක කියන නිබ්බේධික පරියාය සූත්‍රයේ තියෙනවා. කතමෝච්ච වික්කවේ දුක්ඛස්ස විපාකෝ කියලා. අර දුක ගැන පිටිපිට මේ විස්තර කරද්දි මහණෙනි දුකෙහි විපාක කවරේද කියලා අහනවා. ඉද වික්කවේ ඒකච්චෝ යේන දුක්ඛේන අභිභූතෝ. අපිට මොන දැන් කෙනෙක් ඉන්නවා කියලා හිතමු. එක පුජ්‍යලෙක් ඉන්නවා. අපි ඔන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා. ඒ කෙනා ඒකච්චෝ කියන කවුරු හරි කෙනෙක් කතා කරන මම හරි, දැන් සවන් දෙන පින්වත් ඔබ හරි, කවුරු හරි ඒකච්චෝ යේන දුක්ඛේන අභිභූතෝ. අන්න එයා යම්කිසි දුකකින් මොකද වෙනවා තියෙන්නේ? අභිභවනය කරලා. අන්න දුක මාව යට කරලා දාලා අභිභවනය කරලා. ඉතින් මට ඔළුවක්වත් ඔසවන්න දෙන්නේ නැහැ. මාව අභිභවනය කරලා යට කරලා දාන. පරියාදින්න චිත්තෝ. මොකද වෙන්නේ? අර දුක්, ඒ කියන්නේ දුකෙන් දුක හේතුවෙන් පරියාදින්න චිත්තෝ. සෝ ඒ කියන්නේ හිතෙන් මැඩගෙන කියලා කියන යට කරගෙන, හිතට අවසන් වෙන හිත යට කරගෙන කියන. සෝචති. අන්න යාගේ ජීවිතයේ ස්වභාවය මොකද්ද? සෝචති, ශෝක කරනවා. ඉදමති, ශෝක කරනවා. දැන් අපිත් තියෙනෝනේ කොච්චර තියෙනවද අපේ ජීවිතේ ශෝකය. අපේ ජීවිතේ බලන දවසේ අපේ නිදා ගන්න නැති කාලය හැරෙනකොට අපේ ජීවිත කාලය දිහා බලන්න. ඔබ ඔබේ දිහා බලන්න. ඔබ ඔබේ දිහාවට හැරිලා බලන්න. මම මගේ දිහාවට හැරිලා බැලුවොත් අපි කාටත් මොකද නැති මොකක් හරි ශෝකයෙන්, එක්කෝ දහමකට හෙන්නේ නැහැ කියලා හරි, එක්කෝ මේක තේරෙන්නේ නැහැ කියලා හරි, මේක අවබෝධ කරගන්න අමාරු කාරණයක් කියලා හරි. මං කියන්නේ ධර්මයේ පැත්තෙන් ගත්තා වුණත්. එහෙම නැත්නම් අපි හිතමු දෛනික ජීවිතයේ ඔබ පුද්ගලයන් එක්ක ගනුදෙනු කරද්දී, පොදු සමාජයත් එක්ක කටයුතු කරද්දී නේද, ඔබ ඔබත් එක්කම කටයුතු කරද්දී, මම මාත් එක්කම කටයුතු කරද්දී ශෝක කරන්නේ නැද්ද? ශෝක කරනවානේ. කිලමති, ක්ලාන්ත වෙනවා. හරි, පරිදේවති වෙනවා. උරත්තාලෙන් කාන්දරිට ඔක තා චුට්ටක් එහාට ගිය රසේ තමන්ගේ උරතලයට පහර දී ගන්නවා කියන සම්මෝහං ආපද්‍යති. අන්න යා මුලාවට පත් වෙන. මොකක් හේතුවෙන්ද? දුක විසින් අපිව යට කරගත්තට පස්සේ. ඔන්න දුක අපිව යට කරගත්තට පස්සේ ඊනවාපන දුක්ඛේන අභිභූතෝ පරියාදෙන චිත්තෝ. ඔන්න යම් ඇතැම් වෙලාවට දුක තියෙනවා කොහොමද? සමහර යම් කිසි දුකක් මාව අභිභවනය කරද්දි, මගේ හිතෙන් මාව යට කරගෙන තියෙද්දි ඔන්න තව දෙයක් කරන්න පුළුවන්. කෙනෙක්ට පුළුවන් මොකද්ද වෙන්නේ? ඒ දුක මාව මැඩගෙන යනකොට ඒකටම යට වෙලා ශෝක කරන්න පුළුවන්, ක්ලාන්ත වෙන්න පුළුවන්, ඊට පස්සේ වැළපෙන්න පුළුවන්, උරතලයට ගහගන්න පුළුවන්. සම්මෝහං ආපජ්ජ මෝඩකමට, මුලාවට පත් වෙලා ඒකට යට වෙලා යන්නත් පුළුවන්. හැබැයි එයම මොකද්ද? එයම ඒ දුකම යම් කිසි දුකක්. අන්න ඒ එතන ඒ සූත්‍රේම නිබ්බේධික පරියාය සූත්‍රේ කියන බහිද්දා පරියෙත්තින් ආපජ්ජති, බාහිර පරිශීණයකට ආපජ්ජති. අර දුකම පාදක කරගෙන, මොකද්ද අර දුකම පාදක කරගෙන මේ අපි නිකන් කියන්නේ අර විසෙන් විසක් නසන්න කියලා කියන්නේ නේ. අර එය එයින්මනේ මේ කරන්නේ, එය එයටම යට වෙන දෙන්න තු එයින්මනේ වෙන්න බහිද්දා පරියෙටින් අන්න බාහිර පරිශ්‍රණයක් ආපජ්ජති. මේ දැන් මෙච්චර තමන්ගේ හිතට යට වෙලා තමන්ගේ දේත් එක්ක, තමන්ගේ ආවේනික කාරණාත් එක්ක, තමන්ගේ සීමාවේ තමන්ටම ගොනුගත වෙලා තමන්ගේම පැත්තට හැරිලා තමන්ම දුක් විඳිනවා. හැබැයි එයම මොකද්ද? එයම අනිත් පැත්තට හරවනවා. බහිද්දා කියන බැහැර කියන අර්ථයෙන් පරියෙටින් අපිට පරිශ්‍රණයකටපත් වෙනවා. කෝ ඒක පදං විපදං පජානාති. යා එක පදයක් දෙපදයක් කියලා කියන ධර්මයේ පැත්තෙන් පජානාති. අන්නද පජානාති නුවණින් අවබෝධ කරගන්නවා. ඉමස්ස දුක්ඛස නිරෝධායාති, මේ තමයි දුකේ නැවැත්ම කියලා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සම්මෝහ වේපක්ඛං වාහං වික්ඛවි දුක්ඛං වදාමි පරියෙට්ටි වේපක්ඛං ච. මහණෙනි, මම දුක වදාමි, දුක්ඛං වදාමි, දුක ගැන වදාමි කියමි. සම්මෝහ වේපක්ඛං, අන්න මෝඩකමේ විපාකය සහ පරියෙට්ටි වේපක්ඛං. වේපක්ඛ කියලා කියන්නේ විවිධත්වය කියන පරිේශණයට හරවන්නත් පුළුවන්. එහෙනම් ඔන්න චතුරංගහවේ දුක ගැන, දුක අපිට දුක සම්මෝහ ආපජ්ජති, මෝඩකම ඉස්මතු කරන්නත් පුළුවන් ඒකටම යට වෙනා කියන ඒ එන කාරණා මොකක්ද කියලා විචක්ෂණය කිරීම. බහිද්දා පරිේශණ ආපජ්ජති, දැන් අර තමන්ගේ ආවේනික රටාවට හිර වෙන්න නැතුව, ඒ කියන්නේ තමන් මැඩගෙන යන්නේ, තමන් යට වෙලා යන්නේ, තමන්ට ආවේනිකව, තමන්ට තමන්ගේ ස්වායත්ත බවක්, තමන්ගේ ස්වාධීන බවක් නේද? අර ස්වකීයත්වයක් ඉස්මතු වුණාට පස්සේ එහෙම නැතිව මොකද වෙන්නේ? බහිද්දා බාහිරට. බහිද්දා කියලා කියන්නේ තෙන් ඇත්තටම කල්යාණ මිත්‍රයා කියන වචනේ. බහිද්දා කියන වචනේ මම මෙච්චර නා කියන උත්සුකුනේ. පරියෙටින් බාහිර පරියෙටින් පරිේශණයකට ආපජ්ජති පැමිණෙනවා. එහෙනම් ওই දුක කියන එක ඔන්න මේ රහෝගත සූත්‍රයේදීත් අර අපි පෙළෙන විඳින අර්ථය සහ ඒ දුක ඒ අර්ථය කියනවා. ආපහු අර අපනහිත සමාධිය ගැන කතා කරන දුක පිරිසිඳ දකිද්දී, දුක නුවණින් දකිද්දී, දුකෙන් ඈතර දකිද්දී අපනහිත නොපිහිටන, අන්න එතකොට එන්නේ මොකද? නොපිහිටන කියන අර්ථය. දැන් මම මේ දැන් මොකද නිබ්බේධික පරියාය සූත්‍රයේ ගත්තේ නිබ්බේධික පරියාය සූත්‍රයේ හැටියට ඔන්න දුක සම්මෝහං ආපජ්ජති, මුලාවට පමුණවනවා කියන අර්ථයක්. ඒ වගේම මේ අර පරිවෙත්ත ඒ දුකම පරිේශණය පැත්තට හරවන්නත් පුළුවන්කම තියෙනවා. ඇත්තටම චතුරංග මම අර පෞද්ගලිකව මම හදාගන්න නැහැ, මම දන්නේ නැහැ මේ අර හතරක් මෙන්න මෙහෙම තියෙනවා කියලා. කියන්නේ මම තාම ඉගෙන ගන්න කෙනෙක් නිසා මට එහෙම හමු වෙලා නැහැ, දැනට හමු වෙලා නැහැ. ඒ කාරණා මම දන්න ප්‍රමාණයෙන් තමයි අර සිම්පත් කඩේ තිරුවන් සරණයි.
ගරු ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් මේ ස්වාමීන් වහන්සේ දැන් මේ ඔය පටිසම්පද චක්‍රයේ අවිද්‍යාව කිසම අනුපිළිවෙලක් මේ දකින්න ලැබෙනවා සූත්‍රවල. ඒ කියන්නේ මේ අවිද්‍යා පච්චා සංකාර සංකාර පච්චා විඤ්ඤාණ කියනවා විඤ්ඤාණ පච්චා නාම රූප නාම රූප පච්චා සලායතන සලායතන පච්චා පස්ස ඔය විදිහට යනවා දැන් සෝමස ගැටලුව තියෙන්නේ දැන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර සංකාර ප්‍රත්‍ය වෙනවා විඤ්ඤාණයට විඤ්ඤාණ පච්චා නාම රූප එතකොට සමුන්නාස දැන් විඤ්ඤාණ පච්චා නාම රූප කියන තැන අපි පොඩ්ඩක් බැලුවොත් නාම රූප පච්චා සලායතන ඒ කියන්නේ ආයතන ආයතන සම්මනසෙ බිහි වෙන්න කලින් කොහොමද විඥාන පච්චා නාම රූප ක්‍රියාවලිය තේරුම් ගන්නේ ගරු ස්වාමීන් වහන්සේ
අපේ මහත්මයා ඔකේ මේ සූත්‍රයක් තියෙනවා මේ පටිච්ච සමුප්පාදය ගැන කියනවා මේ සූත්‍රේ නම තමයි පච්චය පච්චුප්පන්න කියන සූත්‍රයක් තියෙනවා මේ පච්චය පච්චුප්පන්න කියන සූත්‍රයක් වෙනවා. ඒකට පොඩ්ඩක් මේ අවධානය යොමු කරාට පස්සේ ඔක තියෙන්නේ මේ සංයුත්තනිකායේ දෙක. ඔව් සංයුත්තනිකායේ දෙක. දෙකේ තමයි තියෙන්නේ. එතෙන්දී අපි පටිච්ච සමුප්පාදය කියලා ගන්නේ මහත්මයා මේ කරුණෝය ඔය කොටස් වශයෙන් අංග ඔක්කොටම දාලා ගන්නවනේ. පච්ච පච්චුපන සූත්‍රයේ දක්වන්නේ අපේ මහත්මයා මේ දෙකක් කියන ඒ කියන්නේ අපි ගන්නවනේ අවි දැන් ඔය අංග ටිකක් 12ක් තියෙනවනේ අංග 12ම පටිච්ච සමුප්පාදේ කියලා ගන්නවනේ මේ පච්ච පච්චුපන සූත්‍රයේ හැදිලිවම දක්වලා තියෙනවා ඔය ඔක්කොම කාරණා අංග මං කියන්නේ 12ක් වගේ 12 කොටස් වශයෙන් ගත්තොත් කාරණා හැටියට ඒ ඔක්කොටම පටිච්ච සමුප්පන්න මේ පටිච්ච සමුප්පාදය කියලා දක්වන්නේ නැහැ දෙහිකටයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මම ඒක උපුටා ගැනීමත් එක්කම කියන්නම් මුලින්ම තියෙනවා කතමෝච වික්කවේ පටිච්ච සමුප්පාදෝ මොකද්ද මහණෙනි මොකද්ද පටිච්ච සමුප්පාදය කියලා අහනවා ඔන්න දැන් ප්‍රශ්නාර්ථයක් මේ කවුරු ඊට පස්සේ ජාති පච්චයා වික්කවේ ජරා මරණං අන්න දෙකයි දක්වලා තියෙන්නේ. කතමෝච වික්කවේ පටිච්ච සමුප්පාදෝ මොකද්ද මහණෙනි පටිච්ච සමුප්පාදය ජාති පච්චයා වික්කවේ ජරා මරණං එතන දෙකයි දක්වලා තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශන උපාදෝ ආතථගතාන තථාගතයන් වහන්සේලා ඉපදුණත් කියන්නේ පහළ වුණත් අනුපාදාව තථාගතාන තථාගතයන් වහන්සේලා පහළ නොවුවත් තිතාව සාධාතු ඒ ධම්මට්ඨිතතා ධම්මනියමතා ඉදාපච්චයතා තන් තථාගත අන්නයි ඊට පස්සේ කියනවා ඒක හැමමයි තිතාව සාධාතු ඒක ධර්ම ස්වභාවයමයි ධම්මට්ඨිතතා ධර්ම ස්ථිතියක්මයි ධම්ම නියමතා ධම්ම නියාමයක්මයි කියලා ඔන්න ස්ථිර කර කර කියනවා අර දෙක විතරයි තන් තථාගතෝ අභිසම්බුද්ධති ආන්නේය තථාගතෝ බුදුරජාණන් වහන්සේ අභිසම්බුද්ධති අවබෝධ කරගන්නවා අභිසමේති අභිසම්බුද්ධති අභිසමේති අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ ආචික්කති කියලා දෙනවා දේශේති දේශනා කරනවා පඤ්ඤේති පනවනවා පට්ඨේති පිහිටවනවා විවරති විවර කරනවා විභජිති බෙදල වෙන් කරලා දෙන උත්තානි කරවති ඉස්මතු කරලා කියනවා පස්සතාති චාහ බලන්න දකින්න කියන නුවණැසෙන් දකින්න කියලා ආහ කීවාහ කියලා ජාතිපත්‍ය වික්‍රේ ජරා මරණං මහන්නේ ජාතිපත්‍යෙන් තමයි ජරා මරණ කියන්නේ ඉතිකෝ වික්‍රේ යාතත්‍ර තතතා අවිතතතා අනඤ්‍ය තතතා ඉදප්පච්චතා අයම් මුච්චති වික්‍රේ පටිච්ච සමුප්පාදෝ මෙන්න මේකට තමයි මහණෙනි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. එතකොට අපේ මහත්මයා මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ දෙක 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 තමයි අරගන්න වෙන්නේ. දැන් ඔබතුමන් සිහිපත් කළා වගේ අර අතන මේ විඥාන පත්‍ය නාම රූපං වගේ තමයි මතක කරේ. අන්න එතකොට විඥාන පත්‍ය නාම රූපං කියනකොට ඒ දෙක විතරයි අන්න ඒ කොටසේ විතරයි ගන්න ඕන. ඒ අපි තුමු නාම රූපච්ඡාසලායතනන්න හරි ඒ දෙක විතරයි පටිච්ච සමුප්පාදය කියලා දෙකයි වෙන්න මේ ඇති කල්ලි මේ වේ පටිච්ච සම ආර්ය න්‍යාය දක්වද්දී දෙකයි නේ දක්වන්නේ මේ ඇති කල්ලි ඉතිරි ඔක්කොම වේ කියලා එහෙම නෙවෙයි මේ ඇති කල්ලි මේ වේ ඒ නිසා සංයුතනිකායේ දෙක නිදාන සංයුතේ ආහාර වර්ගය වගේ මුනාශ්‍රය හරිනම් ඔ පච්චේ පච්චුප්පන්න කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ දක්වන ආකාරයට කොටස් දෙකයි ගන්නේ. අර එහෙම ගත්තට පස්සේ ඔය ගැටලුව මතු වෙන එකක් නැහැ කියලා හැඟෙනවා.
හොඳයි ගරු ස්වාමීන් වහන්සේ, එතකොට දැන් අර මේ නාම රූප පච්ච සලායතන කියන තැනදි ස්වාමීන් වහන්සේ ඇයි මේ දැන් සලායතන දැන් දෙකදගෙන ගන්නෙ? ඒක නාම රූප පච්ච සලායතන කියන තැනදි එතන මේ ස්පර්ශයක් මේ සඳහන් කරන්නේ නැත්තේ ඇයි ස්වාමීන් වහන්සේ? දැන් සලායතන පච්චා පස්සෝ කියනවා. එතන පස්සයක් ගැන සඳහන් වෙනවා. නමුත් ඊට පෙර දැන් නාම රූප පච්චා සලායතන කියන තැනදී ස්වාමීන් වහන්සේ එතනත් යම් කිසි ස්පර්ශයක් වෙනවද? එහෙම නැත්නම් අපි කොහොමද ස්වාමීන් වහන්සේක වටා ගන්න ඕනේ?
හරි. අපේ මහත්මයා මේ ඒක හරි වටිනු ප්‍රශ්නයක්. දැන් පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ අපේ මහත්මයා න්‍යායක්. මේ ඒ කියන්නේ ඒක සරලව ගත්තොත් අරියෝ ඤායෝ ආර්ය ඤායක් කියලා මේ කියන්නේ ආර්ය ඤාය. එතකොට ඔය එතකොට එක මෙන්න මේ වගේ කාරණයක් ඒකට කොහොමද කියන්නේ මේක ඤායක් කියන්නේ අපි හිතමු ප්‍රඥාවේ වැඩපිළිවෙල කියලා. ප්‍රඥාව ප්‍රඥාවේ වැඩපිළිවෙලක් එළියට කියලා දෙනවා මෙන්න මේකයි කියලා. මේ ප්‍රඥාවේ වැඩපිළිවෙලක් මෙන්න මේකයි කියලා දෙනවා. ඒ කියන්නේ අපි තුමු දැන් මාර්ග භාවිතයක් කියලා කියන්නේ මාර්ගයක භාවිතයක්. ඒ කියන්නේ නුවණක භාවිතයක්, ප්‍රඥාව භාවිත වීම වෙද්දී ඒක කෙනෙක්ගේ කියලා කියන්න බෑ. කෙනෙක් මෙදිහත් වෙනා කරන එකක් නෙමෙයි. අන්නේ ප්‍රඥාව භාවිත වෙන විදිය ක්‍රමය බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වන දුන්නේ ආර්ය න්‍යාය හැටියට. මෙසේ මේ ඇතිකල්ලි මේ වේ. අන්න බලන්න මෙසේ ඉති ඉමස්මින් සති ඉදං හෝති. මෙසේ මේ ඇතිකල්ලි මේ වේ. දැන් හැමතැනම මෙසේ මේ ඇතිකල්ලි මේ වේ කියලා කියන්නේම මාර්ග භාවිතයක් ඉස්මතු කරන්නේ. ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී වේලත. ඒත් අන්නේ එතනත් මේ ඉතිරු එතනදිත් මාර්ග භාවිතයක් ගැන කියන්නේ. ඊට පස්සේ ඉති රූපං ඉති රූපස්ස සමුද අන ඉති මෙසේ රූපයයි මෙසේ අර මෙසේ මේ ඇතිකල්ලි මේ වේ කියලා කියන්නේ මාර්ග භාවිතයේ පිළිබඳව එළියට කියලා දුන්නා වගේ. ආර්ය න්‍යාය කියලා කියනකොට ඒක මේ ප්‍රඥාවේ භාවිතයේ පිළිබඳව බාහිරට ඉදිරිපත් කරපු න්‍යාය. ඒක කවදාවත් පුජ්‍යලේකුගේ වැඩපිළිවෙලක් නෙමෙයි. මට ඒකයි ඇත්තට මේ මෙතෙක් කියලා කියන්න උත්සාහ ගත්ත කාරණය. ප්‍රඥාවේ භාවිතයේ පිළිබඳව එළියට න්‍යායක් හැටියට ඉදිරිපත් කරලා ලෝකෙට කියන්න ඕනනේ කියන අවශ්‍ය නිසා. ඒක පුජ්‍යලේකගේ ජීවිත වැඩපිළිවෙලක් නෙමෙයි. එතකොට දැන් අපිට ගොඩාක් දුරට ප්‍රශ්න මතුවෙන්නේ, ගැටලු මතුවෙන්නේ අර ප්‍රඥාවේ භාවිතයක් පිළිබඳව එළියට කියපු විදිහ, රටාව, න්‍යාය අපි පුජ්‍යලේකගේ පැත්තට යොමු වෙලා පුජ්‍යලයාට මේක මෙහෙම වෙන්නේ, මේක මෙහෙම වෙන්නේ කොහොමද කියලා හොයන්න ගියපු ගමන්ම අපිට අපේ පැත්තට ප්‍රශ්න පැන නගිනවා. අර එතන පොඩ්ඩක් අපේ පින්වත් මහත්මයා පොඩ්ඩක් අවධානය යොමු කරන්න. නුවණක භාවිතයක් පිළිබඳව බාහිරට කියලා දෙන්න තමයි ඉතිමස්මින් සති ඉදං හෝති කියලා දුන්නේ. බාහිරට නුවණක වැඩපිළිවෙල න්‍යායක් හැටියට ඉදිරිපත් කරනවා. ඒක පුජ්‍යණයේ ජීවිතයේ සිද්ධ වෙන කටයුත්තක් නෙමෙයි. අපි පුජ්‍යණයේ පැත්තට පටිච්ච සමුප්පාදය ඒක ධම්මට්ඨිතතා ධම්ම නියාමතානේ. ඒක ධර්ම නියාමයක්නේ, ධම් ස්වභාවයක්නේ. ඒක පුජ්‍යණ ස්වභාවයක් නෙමෙයි. අර මං කලින් ඉදිරිපත් කරපු සූත්‍රයේ පච්චේපච්චුප්පන සූත්‍රයේ ධම්මට්ඨිතා ධම්ම නියාමතා ඉදප්පච්ච මේක ධම් ස්වභාවයක්, පුජ්‍යණ ස්වභාවයක් නෙමෙයි. අන්න පුජ්‍යන දහම් ස්වභාවයක් පුජ්‍යන ස්වභාවය පැත්තට අරගෙන ඒක එහෙම විග්‍රහ කරන්න ගියපු ගමන්ම අන්න අපිට මේකෙන් මේක මෙහෙම වෙන්නේ කොහොමද මෙහෙම වෙන්නේ කොහොමද කියලා ඇත්තටම ප්‍රශ්නය පැන නගිනවා. මහත්මයා ඒ කියන්නේ ප්‍රශ්න නැගෙන්න එපා කියන කාරණේ නෙවෙයි, කවදාවත් එහෙම වැරදිනාවක් එහෙම කියන්න කැමති නැහැ. මොකද ඒක විමසන ගතියමනේ අපට උපකාරක වෙන්නේ. එහෙම ඒ ප්‍රශ්නේ අහපු නිසා තමයි අපිට ඒක උපකාරශීලී වුනේ. අර දෙක පොඩ්ඩක් නිරාකූල කරගත්ත නම් හොඳයි. දහම් ස්වභාවයක් එළියට න්‍යාය, ඒ කියන්නේ ඒ දහම් ස්වභාවයේ විධිය රටාව න්‍යාය එළිය. අරියෝ න්‍යායෝ, ආරි න්‍යාය තමයි මේ දෙන්නේ. ඒක අපේ ජීවිතය අත්දැකීමක් වුණොත් ඒක පුජ්‍යල දහම් ධම්මට්ඨිතා ධම්ම නියාමතා. දහම් ස්වභාවයක් පුජ්‍යලයේ ජීවිතයේ පැත්තට ඇඳගෙන ඒක පුජ්‍යල පැත්තෙන් විවරණය කරන්න ගියාට පස්සේ ප්‍රශ්න මතුවෙනවා. අපි හිතමු එකක් අරගෙන කියලා. ඕකෙන් අපි ගමු අපි හිතමු විඤ්ඤා නාම රූපය කියලා කියමු. නාම රූපේ අපි පටිච්ච සමුප්පාදෙ පොඩ්ඩක් අමතක කරලා හොයන්න යන කෙනෙක් හැටියට නම් කරන ස්වરૂපය කියන්නේ මොකක්ද කියලා අන්න එතනින් විචක්ෂණය ආරම්භ කරනවා නම් ඒක උපකාරශීලී. අපි හිතමු පස්සය කියලා කියන්නේ. පස්සය කියලා කියන්නේ ගැටීම, හැප්පීම නැත්නම් යෙදීම කියලා. ඕනම ජීවිතයේ ඕනම සිද්ධියක් ඕනම යෙදීමක්. අන්න ඒ යෙදීම කියන්නේ මොකක්ද කියලා හොයන්න පෙළඹනවා නම් අපි හිතමු විඥාන කියලා. විඥාන කියලා කියන්නේ විජානාති කෘත්‍ය, දැනගන්නවා කියන කාරණය. අපිට පුළුවන් නම් දැනගන්නවා කියන්නේ මොකක්ද කියලා අන්න එතනින් යමු වෙන්න. අන්න ඒක උපකාරශීලී. ඒතරම දැන් මම කරුණු කීපයක් ඉදිරිපත් කරා. පටිච්ච සමුප්පාදයේදී දහම් ස්වභාවයක් ඉදිරිපත් කරන්නේ, න්‍යායක් හැටියට. ඒක පුද්ගල ස්වභාවයක් නෙමෙයි. ඒතර දහම් ස්වභාවයේ පුද්ගල ස්වභාවයට ඈඳා ගත්තාට පස්සේ ඒකේ නොගැලපීමක් මතුවෙනවා. පුජ්‍යලේක හැටියට අපි යොමු වෙනවා නම් ඔය පටිච්ච සමුප්පාදයේ ඉගැන්වෙන එක් කරුණක් කුමක් හෝ අරගෙන ඒ කුමක්ද කියා විචක්ෂණයේ පිණිස විමසීම පිණිස උපයෝගී කරගත්තාම ගොඩක් වටිනවා. එහෙම මේ මම දරාගත්ත විදිය මේ ලොකු සයින්හන්සේගෙන් විමසන සහ සූත්‍රයකට අදාළ කරගෙන ඒ විදිහට තමයි අදහස ඉදිරිපත් කරන්නේ. තෙරුවන් සරණයි.
හොඳයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
ගරු ස්වාමීන් වහන්සේ, දැන් ස්වාමීන් වහන්සේ පටිච්චසම්පාදය අලලා යම් විග්‍රහයක් කරපු නිසා අපි ඒ ඔස්සේම තවදුරටත් ගියොත් දැන් නාම රූප අවස්ථාවේදී දැන් නාම රූප තුල පටිච්චසම්පාදයේ මේ කරුණු 12 ප්‍රධාන කරුණු මාතෘකාව තුලම තව සංගවා තියෙනවා නාම රූප නිසා පංච උපාදානස්කන්ධේ. එතකොට මේ පංච උපාදානස්කන්ධේ මතු කර ගැනීම තුලින්ම පටිච්චසම්පාදයේ බිඳහැලීම දක්වා
තිමුත් මහත්මයා, මේ නාම රූප වලින් පංච උපාදානස්කන්ධ හට ගන්නවා කියලා මොන වගේ තැනකින්ද ඔබතුමා ඉස්මතු කරේ? මේ පොඩි එහෙම මූලාශ්‍රයක් වගේ එහෙම දන්නව නම් පොඩ්ඩක් මතක් කරන්න පුළුවන්ද?
يعني රූපපත්ත මං ගත්ත රූප නොහොත් පස්සය තින්න සංගති පස්සු. එතකොට නාම කැලල ගත්ත වේදනා සංඥා සංකාර විඥාන. එතකොට නාම රූප නාම පැත්තට පස්සය නොහොත් රූපයන් නාමපත් මේ රූප පැත්තට පස්සය, නාම පැත්තට වේදනා සංඥා සංකාර විඥාන. එතකොට මේ තුලින්ම පංච උපාදානස්කන්ධය අපිට මතු කරගෙන ඒ තුලින් පටිසම්පාදයේ බිඳහෙලීමට මේ ගමන පටිසම්පාද චක්‍රයේ බිඳහෙලීම දක්වා අපිට අවබෝධ කරගැනීමේ ක්‍රමයක් මතු කරගන්න පුළුවන්ද කියලා.
සීමත් මහත්මයා, මේ ඔබතුමා මේ අර කරුණු ඉදිරිපත් කරපු කාරණාත් එක්ක පොඩි මේ සුතේ සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් තියෙනවා. මේකේ මේ ඒ කියලා කියන්නේ දැන් ඔය පටිච්ච සමුපාදය ගැන නෙවෙයි ඔබතුමා සිහිපත් කරේ, පටිච්ච සමුපාද විභංගය ගැන. කොටස් කර පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ වෙනම කාරණයක්. පටිච්ච සමුප්පාදය කියන්නේ මේ ඇති කල්ලි මේ වේ කියන කාරණේ මේක ඒ පටිච්ච සමුප්පාදයනේ. පටිච්ච ඒක වෙනම අපි ඉගෙන ගන්නවා. පටිච්ච සමුප්පාද විභංග කියන සූත්‍රයක් තියෙනවා. ඒක තියෙන්නේ සංයුත්ත නිකාය දෙකේ මේ මෛත්‍රියනි සූත්‍රය. ඒක පෙන්නනවා මේ මෙන්න මෙහෙම. මොකද කතමංච භික්කවේ නාම රූපං වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරෝ ඉදං මුච්චති නාමං. වේදනාව විඳීම, සංඥා හඳුන ගැනීම, චේතනා ඒ කියන්නේ කල්පනා කිරීම, පස්සෝ යම්කිසි යෙදීම, මනසිකාරෝ මෙනෙහි කිරීම. ඉදං මුච්චති නාමං. මෙන්න මේකට තමයි නාමය කියලා කියන්නේ. චත්තාරෝච මහා භූතා සතර මහා භූතා කියන්නේ සතර හතරක වූ හට ගැනීම. චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. හතරක වූ මහා භූතයන්ගේ සකස් වීමලු උපාදාය රූපං. ලං වූ ස්වરૂපය. ඉදං උච්චිත රූපං. මේක තමයි මේ රූපය. ඉති ඉදංච නාමං ඉදංච රූපං ඉදං උච්චිත වික්කේ නාම රූපං. දැන් ඔය කියපු කාරණා ටික මෙයයි නාමයේ මෙයයි රූපයේ කියලා සඳහන් කරලා තියෙනවා. හැබැයි එතනින් ඔය කාරණාවෙන් පංච උපාදානස්කන්ධය හට ගන්නවා කියලා සූත්‍රය තුල පෙන්නලා නැහැ. සංයුත්තනිකාය තුනේ කන්ද සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ කන්ද සූත්‍රයේදී පෙන්නනවා පංච උපාදානස්කන්ධය කියලා කියන එක පෙන්නන්නේ මෙන්න මෙහිමයි. පංච උපාදානස්කන්ධය පෙන්නන්නේ මේ මට විනාඩිය දෙන සූත්‍රය අරගෙන කාරණය කියන්න. එතෙන්ද පෙන්නන්නේ කන්ද සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ වෙනත් විදිහකට. පංච උපාදානස්කන්ධය ගැන භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ කතමේච භික්කවේ පංච උපාදානස්කන්ධා. මොකද්ද මහණෙනි පංච උපාදානස්කන්ධය? යංකින්ච වික්කවේ රූපං. යම්කිසි ස්වરૂපයක් තියෙනවා. අතීත අනාගත පච්චුප්පන්නං. අතීත අනාගත පච්චුප්පන්න ආධ්‍යාත්මික බාහිර ඕලාරික සුක්කුම ඒ කියන්නේ රළු රළු ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ සාසව උපාදින ආශ්‍රව සහිත උපාදාන. අන්න එක තමයි මේ පංච රූප උපාදානස්කන්ධය වගේම ওই විදිහට පහළට පහම ගැන කියනවා. ඒක පංච උපාදානස්කන්ධය විස්තර කරන්නේ අපේ පින්වත් මහත්මයා මේ බුදුරජාණන් වහන්සේ නාම රූප වලින් අරගෙන ඒ නාම රූප ඉගැන්වීම තියෙන පටිච්ච සමුප්පාදයේ. ඊට පස්සේ කන්ද ඒ පටිච්ච සමුප්පාදය ඉගැන්වීම වෙනයි. ඒකෙදි නාම රූප ඒ සූත්‍රයේ ඒකේ වෙනම උගන්වලා තියෙනවා. ඊට පස්සේ මේකේ කන්ද සූත්‍රයේදී පෙන්නනවා පංච උපාදානස්කන්ධයේ දුක පංච උපාදාන සුඛී යත්තේ පිළිබඳව මේ උගන්වද්දී එතෙන්ද යන යම්කිසි රූපයක් එනෝ නම් කියන්නේ දුර ළඟ හීන ප්‍රනිත අනෝයෝය විදියට ඒ උගන්වපු ඉගැන්වීම සාසව උපාදානියක් කියලා උගන්වලා තියෙන හැටි වෙනස් මහත්මයා. එතකොට මම ඔය ගත්තේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දෙකක්. ඒ සූත්‍ර දෙකේ ඒ නිසා අපි කවලම් කරගත්තොතින් වරදිනවා. නාම රූප පත්තෙන් නාම රූප කියනකොට නාමයට මේ ටික හරි ඒ ටික හරි නාමයට අදාළයි. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර රූපය ගැන විස්තර කරද්දී චත්තාරෝච මහා භූතා එහෙම කියලා කියනවා. අනේ රූපය ගැන විස්තර කරද්දී හැබැයි ඒක පංච උපාදානස්කන්ධේ නෙමෙයි. පංච උපාදානස්කන්ධය ගැන එතනදී මේ සූත්‍රයේදී කතාව පටිච්ච සමුප්පාදයේ ඒක තියෙන්නේ පටිච්ච සමුප්පාදයක් නෙමෙයි. පටිච්ච සමුප්පාද විභංගය කොටස් කරලා පෙන්නද්දී පටිච්ච සමුප්පාදයක් නෙමෙයි. පටිච්ච සමුප්පාද විභංග කරද්දී පටිච්ච සමුප්පාද විභංගය වලදී ඊළඟට පංච උපාදානස්කන්ධ කියන එක උගන්වන්නේ මොකද්ද? දුක සම්බන්ධය ගැන කියද ඒක එතෙන්දී උපාදානස්කන්ධ කියලා කියන්නේ නාම රූප කියලා නෙමෙයි එතෙන්ද කියලා තියෙන්නේ යම් රූපයකේද අතීත අනාගත පච්චුප්පන්න එනිසා ඒක ඉගෙනීම හැටියට ගත්තොත් මහත්මයා ඒක දෙකක් හැටියට තමයි මේ සූත්‍ර මූලික වශයෙන් සූත්‍ර දේශනාවල පෙන්වලා දීලා තියෙන්නේ. එතන
ගරු ස්වාමීන් වහන්සේ එතන ස්වාමීන් වහන්සේ මේ ඔය නාම රූප විඥාන කියන එකම නේද ස්වාමීන් වහන්සේ ඔය පංච උපාදානස්කන්ධය කියන එකත් සමානයි නේද? ඔතන බැලුවත් උදාහරණ එතන. ඔව් එතන පොඩ්ඩක් සර්විස් පොඩ්ඩක් පැහැදිලි කරන්න මම නිකන් ගත්තේ දැන් ඔය කියන්නේ පොතෙන් නෙමෙයි ගත්තේ නිකන් දැන් ඔය නිකන් අදහසක් විදිහට ගත්තේ නිකන් විමර්ශනය කරද්දී ඒ කියන්නේ නාම රූප විඥාණය කියන්නේම පංච උපාදානස්කන්ධයකට නේද ස්වාමීන් වහන්සේ? ඒ නන් දෙක වෙනස් නමුත් අර්ථය එකයි කියලා මම කියන්නේ ස්වාමීන් වහන්සේ. එතන පිට පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ.
අර්ථ වශයෙන් ගත්තට පස්සේ අපේ මහත්මයා කරුණු දෙකක් වෙනවා. අර්ථය වශයෙන් ගත්තට පස්සේ සූත්‍ර දේශනාවට අදාළ කරගත්තට පස්සේ අර්ථය වශයෙන් ගත්තත් අර්ථ දෙකක් මහත්මයා. මම උදාහරණයක් කියන්නම්. දැන් ඔබතුමා හිතමු මේ වෙලාවේ මොකරි දැන් අපි කතා කරනවානේ මහත්තයාගේ නම ක්‍රිෂාන්ත කියලා එහෙමද කියන්නේ?
ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ ක්‍රිෂාන්ත.
මොකද්ද?
ඔව් ස්වාමීන් වහන්සේ ක්‍රිෂාන්ත නම.
ක්‍රිෂාන්ත. දැන් ක්‍රිෂාන්ත මහත්මයා මේ දැන් අපි තමයි මේ වෙලාවේ අපි කතා කරමින් ඉන්නවානේ යම් කිසි ස්වරූපයකනේ ඉන්නේ. අපි හිතමු මේ අපි කතා කරන එක දැනගන්නවා කියලා.
එහෙමයි.
ඔව් අපි දැන් ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරන නිසා සාකච්ඡාවට සම්බන්ධ වෙනවා කියන දැනගන්නවනේ. අපි හිතමු ඒක මේ වෙලාවේ ඒක ඔබතුමාට ප්‍රණීත කාරණයක්. ඒකත් එක්ක පැවැත්මත් එක්ක බැඳිලා ඉන්නේ කියලා අපි හිතමු මේ අවස්ථාවකට මේ සාකච්ඡාව ගැන දැනගන්නවා. ඔන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙන් විඥාන දැනගන්නවා කියන එක මම උදාහරණයක ගත්තේ දැනගන්නවා. ඒ දැනගන්නවා කියනක අතීත වර්තමාන අනාගත කියන කාරණාත් එක්ක අපි වර්තමානයේ මේ අවස්ථාව කියලා ගමු. ඊට පස්සේ අපි මේක මේ නරක අපි නරක නොහොඳ දැනිය අපි ප්‍රණීත කාරණයක්නේ. ප්‍රණීතයි හීන ප්‍රණීත වලින් ප්‍රණීතයි කියලා ගමු. සාසවා උපාදානය සාසවා කියලා කියන්නේ පැවැත්මක් එක්ක උපාදානය කියන්නේ බැඳිලා. මේ කාරණියත් එක්ක පැවැත්ම කියන්නේ ඉන්නවා ඒකත් එක්ක බැඳිලා. අන්න ඒක එතකොට ඔබතුමාගේ මේ වෙලාවේ පැවැත්ම. අපි මේ දහම් සූත්‍ර කාරණා වලින් තොරව කතා කරොත් මේක තමයි ඔබතුමාගේ මේ අවස්ථාවේ යෙදීම. මේ කතා කරනවා කියන දැනගන්නවා කියන පැතෙන් දැනගන්නවා හරි හඳුනගන්නවා හරි ඕන එක. රූප වේදනා ස්වરૂපය හරි විඳීම හරි දැන ගැනීම හරි සකස් වීම හරි එහෙම නැත්නම් දැන ගැනීම හරි ඕනම එකකින් මම උදාහරණය කරගත්තේ මේ කතා කරනවා කියන එක දැනගන්නවා කියන එක වර්තමාන මේ වෙලාවේ කීන කාරණයක් සමායන ප්‍රණීත කාරණයක් හැටියට ඒකත් එක්ක මේ පැවැත්මත් එක්ක බැඳිලා ඉන්නවා. අන්න ඕක තමයි ප්‍රශාන්ත මහත්මයාගේ මේ වෙලාවේ අත්දැකීම. මේ වෙලාවේ අත්දැකීම අන්න ඒක පංච උපාදානස්කන්ධේ මේ වෙලාවේ තත්ත්වය යෙදීම. හරි පටිච්ච සමුප්පාදයේදී අපේ මහත්මයා කියන්නේ ඒක තමයි ඔබතුමාගේ පැවැත්මක යෙදීම. පටිච්ච සමුප්පාදයේදී විස්තර කරන්නේ පැවැත්මක යෙදීම නෙවෙයි පැවැත්මේ යෙදීමෙන් එතර වෙන විදිය විස්තර කිරීම තමයි පටිච්ච සමුප්පාදයේ නාම රූපච්ඡ විඥානං කියලා කියන්නේ. එතකොට දෙකක්නේ මෙතෙන්දී පංච උපාදාන ස්කන්ධවලදී කතා කරන්නේ පැවැත්මක යෙදීම පිළිබඳව. හරිනේ පටිච්ච සමුප්පාදයේ විස්තර කරන තැනදී විස්තර කරන්නේ පැවැත්මක යෙදීමක් නේ. පැවැත්මක යෙදීමෙන් එතර වෙන මාර්ගය විස්තර කිරීමක්. ඒතොර එතර වීමේ මාර්ගය ගැන කියනකොට පැවැත්මක යෙදීමක් ගැන කතා කරනවනේ. එතකොට සන්දර්භ දෙකක්. මේතර පංච උපාදානස්කන්ධවලදී පැවැත්මක යෙදීමක් ගැන කතා කරනවා සිද්ධියකට ලංවීමක්. අතෙන්දි කතා කරන්නේ සිද්ධියට ලංවීම නෙවෙයි සිද්ධියෙන් එතර වීම පිළිබඳව විස්තර ඉදිරිපත් කරලා තියෙන පටිච්චසමුප්පාදයේදී.
කොටස සම්න්නසද මේ ඇති කලි මේවේ කියන එකයි පටිච්චසම්පාදයේ අතර සම්බන්ධයක් අපිට මේ අපි ගලපන්න හැදුවොත් ඒක අපි අතින් දානවා වගේ එකක් නේද? ඒ කියන්නේ මේ ඇති කලි මේවේ කියන එක පටිච්චසම්පාදයට සම්බන්ධයක් නෑ නේද සම්න්නස?
මහත්මයා පටිච්ච සමුපාද න්‍යාය මේ ඇති කල්ලි මේ නෙවෙයි මෙසේ මේ ඇති කල්ලි මේ වේ.
ආහ් අබැසේ
මේක ඇලක් දා ගන්න ඕන.
ආහ්
අන්න ඉති ඉමස්මින් සති දනෝති. දැන් හිතන්න අන්න ඉති කියන වචනේ තේරුම මෙසේ කියන අර්ථය. මෙසේ ඔන්න දැන් උදාහරණයක් මොන කියන්නම්කෝ. මෙසේ යයි, මෙසේ කරයි, මෙසේ ලියයි. අන්න එතන දැන් මෙසේ ලියයි මෙසේ කරයි කියන එකට මෙන්න මේක කියලා ආරෝපණය කරන්න බෑනේ. මේ පෑන, මේ පොත, මේ මේසය, මේ ෆෝන් එක කිව්ව දෙයක් පෙන්වන්න පුළුවන් නේ. අර මේ ඇති කල්ලි මේ වේ කියලා කියන්නේ මේ ඇති කල්ලි මේ වේ කියන කැලට
මෙසේ පෑන මෙසේ පොත
කියන්නේ අපි කියන්නේ නැහැ
නේද? එහෙම කියන්නේ නැහැ සවුන්ද සිනේ.
නෑනේ මේ පෑන මේ පොත කියලානේ කියන්නේ. අනන පැවැත්මකට පැවැත්මක් එක්කනේ. මෙසේ යයි, දැන් අපි හිතමු මෙසේ ගමන් කරයි කියලා කියමු. දැන් අපි හිතමු දැන් අපි හිතමු ඔබතුමා ගමනක් යනවා වාහනේ. මෙසේ ගමන් කරයි කියලා කියනකොට ඔබතුමාටවත් ඔබතුමාගේ වාහනයටවත් ඔබතුමා වාහනේ ගමන් කරන පාරටවත් මෙසේ ගමන් කරයි කියන්න බැහැනේ නේද? මේ කෙනා
ක්‍රියාවක් විතරයි සම්මස්ත කොට නේද? ක්‍රියාව විතරයි.
ඔව් මේ කෙනා මේ වාහනය මේ පාර කියලා අර මෙය කියලා පෙන්වන්න පුළුවන්. මෙසේ යයි කියලා අර මේ එතෙන්දි සංසිද්ධියක් පෙන්වලා තියෙනවා. ක්‍රියාවක් අපි දැනට ගනිමු ක්‍රියාවක් විතරයි කියලා.
නමුත් ක්‍රියාව විස්තර කරන්නේ වෙනත් සංසිද්ධීන් වලින් අදාළ නැති නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒක සස් මේ එක මේ ඊතර වෙන්න බැරි වෙනවද කොට නේ ස්වාමීන්
වහන්සේ? මොකද අපි
ඔව්
මහත්මයා ඔබතුමා මොන හරි කියන්නේ නේද කියන්න.
ඔව් ඒකනේ දැන් අර දැන් අපි දැන් ක්‍රියාව විස්තර කරන්න යනකොට අපි ඒකද මේ අතින් දාන්න ගියොත් ඊතර වීමකට යන්න බැරි වෙනවා නේ ස්වාමීන් වහන්සේ. ඔය මෙසේ මේ ඇතිකල්ලි මේ වේ කියන එක හරියටම අපි අවබෝධ කරගන්න උත්සාහ කිරීමේදී මම මේ කියන්නේ ගියේ ඒ විදිහට බැලුවොත් වැරදිද කියලා සම්මා.
අන හරි. අපේ මහත්මයා මෙන්න මෙහෙමනේ. දැන් ඔන්න දැන් ඔබතුමා හිතමු ගමනක් ගියා කියලා. ගමන් කිරීම පිළිබඳව ඔබතුමාට විස්තරයක් කරන්න උනොත් ගමන් කරනවා කියනක විතරක් සීමා වෙලා ගමන් කරනවා කියනක විස්තර කරන්න පුළුවන්ද කාට හරි? මොකක් හරි අල්ලන්නේ නැතුව, කියන්නේ මොකක් හරි කිට්ටු කරන්නේ නැතුව, සමීප කරන්නේ නැතුව. පාර හරි, වාහනය හරි, පදවන හරි, එහෙම නැත්නම් මග මං කියන්නේ පහු කරන් යන ස්ථාන හරි සම්බන්ධ කරන්නේ නැතිව ගමන විස්තර කරන්න පුළුවන්ද?
ඒක මේ ඒ විස්තර කරන්න බෑ ස්වාමීන් වහන්සේ. ඇයි බැරි
විස්තර? ඔව් අන්න බෑ. හැබැයි කාට හරි කියලා දෙන්න ගමන පිළිබඳව බාහිරකට කියලා දෙන්න උනොත් මමයි මගේ පවුලේ අයයි මගේ වාහන මෙන්න මේ වාහනේ මෙන්න මේ පාරේ මෙන්න මෙහෙම ගියා කියලා කියන්නේ ගමන ගැන ගමන් කරනවා ගැන විස්තරයක් කරන්න උනොත් මම මගේ පවුලේ අය මං ගමන් කරපු වාහනය ඊට පස්සේ පාර පහු වෙච්ච තැන් ඒව ගැන නොකියා ගමන් කිරීම ගැන විස්තරයක් කරන්න බෑ. හැබැයි ගමන් කිරීම කියන්නේ අර කොටස් ටික නෙමෙයි. අන්න ඒ වගේ තමයි මහත්මයා මෙසේ කියන්නේ නිකන් අර ගමන් කිරීම වගේ. ඉතින් ගමන් කිරීම බාහිරට බුදුරජාණන් වහන්සේට කියලා දෙන්න වෙනකොට මෙය කියලා මොනවා හරි කියලා කියන්නේ මොනවා හරි පාදකත්වයක් ගන්න ඕන.
හැබැයි පාදකත්වයේ ඒක විස්තර කරන්න බැරි ඒයි ස්වාමිනාන්සේ ඒක අපිට විස්තර කරන්න බැරි.
විස්තර කරන්න බැරි ඒක විස්තර කරන්න බැරි ඉන්න කෙනෙක් ඈතර වෙනවා නෙවෙයිනේ. ඉන්න කෙනෙක් ඈතර වෙනවා නම් ඔන්න ඉන්න කෙනාව ඈතර දැන් අපි මූලික වශයෙන් ගොරෝසු මට්ටමින් ගත්තොත් මම සංසාරයෙන් ඈතර වෙන්න ඕන තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ මාර්ගයක් ගමන් කිරීමක් මේ ඉස්මතු කරන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඈතර වෙනවා කියන එක නෙමෙයි පෙන්වන්නේ අපේ තියෙන අඥානකම දුරු වීම. ඒ කියන්නේ අපේ යදා පඤ්ඤාය පස්සති ඒසමග්ගෝ විසුද්ධිය. බුදුරජාණන් වහන්සේ මාර්ගයක් ඉස්මතු කරන්නේ. යදා පඤ්ඤාය පස්සේ ප්‍රඥාවෙන් දැකීමක් නේ ඉස්මතු කරන්නේ. ඒ කියන්නේ කෙනෙක් නිවන් දක්නවා කියන එක නෙමෙයි, කෙනෙක් කියලා හැදිච්ච එක, කෙනෙක් කියලා ගත්ත අඥානකම මෝඩකම පෙන්වලා දෙනවා. අපේ තියෙන අවිද්‍යාව, අපේ පාලින් අවිද්‍යාව කිව්වට අපි සසර පැවැත්මකට අපේ නුවණ නැතිකම නිසානේ සසර පැවැත්මට එන්නේ. අන්නේ ඒ ආපු වැරද්ද පෙන්වලා දීමක් තමයි කරන්නේ. එහෙම නැත්නම් කෙනෙක් ඉන්න කෙනා නැති වෙනවා නෙමෙයි, කෙනෙක් කියලා මතු උනේ, ප්‍රකට උනේ අඥානකම නිසා. අන්නේ අඥානකම දුරු වීමයි පෙන්වන්නේ. අනේ ඒයි
මේ ගොඩක් පැහැදිලි වුණා ස්වාමීන්
වහන්සේ. ආ ආ ගරු සෝන දැන් උත්තරම දැන් ස්වාමීන් වහන්සේ අද නාම රූප විග්‍රහයක් කරගෙන එනවා හොඳට. එතකොට ස්වාමීන් වහන්සේ දැන් නාම රූප ක්‍රියාවලියට පත්‍ය වුනේ විඥානේ නොහොත් අවිද්‍යාව. එතකොට මේ අසරණ සත්‍යය අවිද්‍යාවට ප්‍රාප්ත කළ නාම රූප ක්‍රියාවලියට මේ වාදනේ වෙලා සසරට යෑමි. අපි මේ අසරණ සත්‍ය වෙන ආකාරයේ තවදුරටත් මේ පැහැදිලි කරන්න උත්සන්නවා.
ඕ ඒක ඇත්තටම ඔය මේ සත්‍ය සසරට යනවනේ. දැන් සසරට යන්නේ ඇයි? අවිද්‍යා ගතෝ යම් පුරිෂ පුජ්‍යලෝ. අවිද්‍යාවත් එක්ක වෙලිර ගියපු පුරිෂ පුජ්‍යලයා මොකද්ද කරන්නේ? මේ අවිද්‍යා සහගත පුරුෂ පුජ්‍යලයා අවිද්‍යාවනේ, අවිද්‍යාව නිසානේ සසරට යන්නේ. ඉත්ත භාවඤ්ඤතා භාවං සංසාරං නාති වත්තති කෙනෙක් වෙනවා. මේ මෙන්න මේ මේ බඳු ආකාරයකටපත් වෙනවා, අන්නේ වූ ආකාරයකටපත් වෙනවා කියලා සංසාරයේ පැවැත්මට සංසාරයේ ඉක්මවන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඇත්තරම මේ මෙහෙම ගත්තොතින් අපි අවිද්‍යාව නිසා අවිද්‍යාව කියන්නේ නොදන්නාකම නිසා, මෝහය නිසා, මෝඩකම නිසා තමයි පැවැත්මකට යන්නේ. එහෙනම් අපේ මහත්මයා අපි කරගත යුතු කාරණේ තමයි අවිද්‍යාව දුරු කර ගැනීම. අන්න අවිද්‍යාව දුරු කරගන්නවා. එහෙනම් අවිද්‍යාව ඉබේ දුරු වෙන්නේ නැහැ, අවිද්‍යාව දුරු වීමට අදාළ වෙච්ච වැඩපිළිවෙලක් කරන්න ඕන නේ. දැන් ඕනම දෙයක් ඉබේ සිද්ධ වෙන්නේ නැහැනේ, ඒකට අදාළ කාරණා ටික ලං කරන්න වෙනවනේ. ඉතින් අර ඒ වගේ සත්‍ය සසර යන්නේ අවිද්‍යාව හේතු වෙන්නම්, විද්‍යාවේ උත්පාදේ වීම නොවීම නිසානම්. يعني විද්‍යාව ඉපදුනා නම් එයා සසර පැවැත්මකට යන්නේ නැහැ. විද්‍යාව ඉපදුනා නම් එයා සසර පැවැත්මකට යන්නේ නැහැ. දැන් අතන මේ ওই පිළිබඳව හරි ලස්සන විග්‍රහයක් මේ දවස්වල අපේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේ කරපු දේශනයක් සමුනුපස්සනා කියන සූත්‍රයක් තියෙනවා. ඒක හරි ලස්සනට ඒක විග්‍රහ කරන සත්‍යයයි සසරට වැටෙන්නේ කියන කාරණය. මම කියන්නේ මේ ඔබතුමාන්ට මේ පිළිබඳව දැනුම් දෙන ගෲප් වලටත් දාලා තියෙනවා. ඒ සූත්‍රයේදී පවා සත්‍ය සසරට වැටෙන්නේ ඇයි කියලා මේ කරුණු දක්වලා තියෙනවා. සමනුපස්සන වගේ සූත්‍රය, සමනුපස්සන කියන සූත්‍රයේදී දැන් මේකෙදි මේ සත්‍ය මොකද්ද? අවිද්‍යා සම්පස්සජේන වික්කවේ වේදේතින උත්තස්ස අසුතෝතෝ පුතජ්ජනස අස්මීති පිස්ස හෝති කියලා ওই විදිහට සසරට යන හැටි. කියන්නේ පෙන්නල දිරන අපි ඇත්තටම සත්‍ය සසරට එන්නේ නොදන්නාකම. නොදන්නාකම නිසානම් අපි සසරට වැටෙන්නේ. අපි සරල විදිහට කතා කරොත්ින් සූත්‍ර කාරණා නැතුව සාමාන්‍ය විදිහට කතා කරොත්ින් අපි සසරට වැටුනේ නැත්තම් පැවැත්මකට වැටුනොත්ින් අපේ මහත්මයා අපි සසරට වැටිලා තියෙන නොදන්නාකම නිසානම් සරල කෙටි ප්‍රශ්නයක් ඇහුවොත්ින් සසරට නොවැටෙන්නේ මොකක් වීම නිසාද කියලා ඇහුවොත්ින්
විද්‍යාව පාලවීම,
විද්‍යාව අවබෝධයනේ. එහෙනම් විද්‍යාව පහළ, විද්‍යාව පහළ වෙන්න නම් අපි මොකද්ද කරන්න ඕන?
සතර සතිපට්ඨානේ කරුණ ඇති සතර සතිපට්ඨානේ පිළිබඳ පූර්ණ අවබෝධය.
පූර්ණ අවබෝධය. විද්‍යාවට කියනෝ නේද අපි සම්මාදිට්ඨිය කියලා. එහෙමත් කියනෝ නේද? ඔව්. විද්‍යාවට අපේ මහත්මයා කියනවා සම්මාදිට්ඨිය කියලා කියනවා. සම්මාදිට්ඨිය උපදව ගන්න හේතු වෙන්නේ මොනවාද?
චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය.
ඔව්, සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍යෙම මාර්ග සත්‍ය ඒකාංගයක්නේ. ඒක හරි. චතුරාර්ය සත්‍යේ මාර්ග සත්‍යේ පළවෙනි කාරණේ සම්මාදිට්ඨියනේ. ඒක හරි. සම්මාදිට්ඨිය නැත්නම් විද්‍යාව උපදින්න නිකම්ම උපදින්නේ නැහැනේ. මම හිතනවා අපේ අන්න ලස්සනයි. අන්න හරි. ඔව්, ගොඩක් වටිනවා නේද? පරතෝච ගෝසයයි යෝනිසෝ මනසිකාරයනේ.
සමර්සි, තවමනේ ඊට කලින් මේ අරමුණේ ඇත්ත දෙක ගන්න ඕනේ නේද?
එන් කියන්නේ
දැන් අරමුණේ ඇත්ත දෙක ගන්නේ නැතුව සම්මාදිට්ඨියට පත් වෙන්න ක්‍රමයක්වත් නැහැ නේද සමිනස්?
ඔව්.
ප්‍රායෝගික මම් කියන්නේ දැන් ප්‍රායෝගිකව අපේ ආයතනට එන අරමුණේ අපි සත්‍ය මුලින්ම දෙක ගන්න පුළුවන් විදිහේ අවබෝධයක් තිබ්බොත් නේද ඊට පස්සේ යෝනිසමනස්කාරය ඉපදෙන්නේ? ඒ කියන්නේ සද්ධර්ම ශ්‍රවණය තුලින්නේ ස්වාමීනාස්. එතකොට
හරි.
ඊට කලින් යෝනිසමනස්කාරයක් ඉපදෙන්න බෑනේ. එතකොට යෝනිස සද්ධර්ම ශ්‍රවණය කිව්වහම අපිට රූපය ගැන හරි කියන්නේ මොකක් හරි පරයයකින් තමයි ඒ මේ වර්තමානයේ සිදුවන ක්‍රියාවලිය ගැන නොඑක් ස්කන්ධ ධාතු ආයතන හරහා හෝ මොකක් හරි ක්‍රමයකින් මේ රූපේ කියන්නේ වර්තමානයේ අපේ ආයතන වලට ගෝචර වෙන රූපේ ඇත්ත ඇතිසැටියෙන් දැක ගන්න න්‍යාය කියන්නේ අපේ සමිනස්. ඊට පස්සේ තමයි අර සම්මා දිට්ඨිය නිවැරදි දැකීමටපත් වෙන්නේ වගේ අදහසක් ආවේ ස්වාමිනාස්. පොඩ්ඩක් ඒක චුට්ටක් බලන්න.
හරි. ඒක හරි මහතේ. අපි මෙහෙම ගමු. අපේ ජීවිතේ ඇත්තටම හැබැයි ප්‍රශ්නයක් මතුවෙන්න ඕන. අපි ඒක මේ ඒක රූපයද එහෙම නෙමෙයි, අපේ ජීවත් වීමේ ගැටලුවක් මොකක් හරි අපිට මතුවෙන්න ඕන. ඒ මතුවෙන ප්‍රශ්නෙට මට මගේ පැත්තෙන් උත්තරයක් හොයාගන්න බැරි වුණාට පස්සේ මේ අපේ ජීවිතේ මොකක්ම හරි කාරණයක් ඔස්සේ මේ කාරණයක් මතුණාට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ ඇත්තරම මේ මෙන්න මෙහෙම ගත්තොත් ප්‍රායෝගිකව අපේ මහත්මයා බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහට ගියපු අය කවුරුවත් ගිහිලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවද ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට පංච උපාදාන ස්කන්ධය ගැන කියන්න කියලා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට සලායතන ගැන කියලා දෙන්න කියලා?
අන්න
ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට මොනවද මහභූත මොනවාද පඨවි ආපෝ තේජෝ වායෝ ගැන කියලා දෙන්න කියලා කිව්වද? නෑ, කිසිම කෙනෙක් එහෙම ඉල්ලීමක් කරලා නැහැ. ඉගෙනගෙන
සෝවන් වෙන්න ඕන කියලා මං හිතන්නේ කියලා
නැහැනේ. සෝවන් අනේ ස්වාමීනි මට රහත් වෙන්න මට මෙන්න මෙහෙම වෙන කියලා මූලික වශයෙන් යොමු වෙන කෙනෙක් එක දෙයක් කියන මොකද්ද? ස්වාමීනි දුකින් මිදෙන්නේ කොහොමද කියලා අහනව නේද? දුකින් මිදෙන්නේ කොහොමද කියලානේ. සරලව ගත්තොත් ඇත්තරම ගත්තොත් මේ බොහොම සත්‍යවාදීව ගත්තොත් මේ දැන් එහෙම දැන් අර මෙහෙම තියෙනවා. කියන්නේ ධර්මයකට ආව භික්ෂුන් වහන්සේලා ගිහිලා තියෙනවා ස්වාමීනි මට අප්‍රමාදී වෙන්න මෙහෙම දහමක් කියන කියලා එහෙම ඉල්ලීමක් කරලා තියෙනවා. බලන්න මේ කියන්නේ යොමු වෙන මට්ටමේ අය කියන්නේ බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවට හමු වෙන්න යනවා කියලා හිතමු. ඒ අතීතයේ කතන්දර අපි පැත්තකින් තියමු. ඇත්තටම මම මගේ පැත්තෙන් ගත්තොතින් අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට සෝවාන් වෙන්න කියලා දෙන්න, ස්වාමිනී මට මේ පංච උපාදානස්කන්ධය ගැන කියලා දෙන්න, ස්වාමිනී මට ආයතන මට බොජ්ජංග ගැන කියලා දෙන්න. ඇත්තටම කොහොම ඉල්ලයිද අවංකව ගත්තොත්
අනේ සමහරක් මෙහෙම ඉල්ලස් ස්වාමිනස් දෙයි මට හැමදාම සතුටින් ඉන්න විදියක් කියලා දෙන්න. එහෙම
ඉල්ලන්නේ
හැම වෙලේම මේ නිකන් දුක සැප දෙකම එකට යන්නේ පළව මේ හැමදාම මේ සතුටෙන්ම ඉන්න ක්‍රමයක්
අය විසියට කියලා දෙන්නේ. අන්න එහෙම කියලා දෙන්න කියලා, මේක හරි දුකයි මට සතුටෙන් ඉන්න විදියක් කියලා දෙන්න. ඔහොමනේ, ඔහොම ගියාට පස්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එයාගේ එයාව හික්මවනවා. දැන් ඇත්තටම දැන් අපි දැන් මේ පැවිදි වෙනවා කියලා කියමු, මොකද්ද මේ දැන් අපි පැවිදි කරද්දී වුණත් මේ පැවිදි කරද්දී කියන්නේ දැන් ඔයක තියෙන පොඩි ගාථාවක් ඒකෙදි කියනවා මේ අනේ ස්වාමීනි දැන් ගුරුවරයා ගාවට ගිහින් කියනවා සම්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චිකරණත්තාය ඉමං කාසාවං ගහක්කා පබ්බාජිත මම්බන්තේ අනුකම්පං උපාදාය. අතට දැන් ඒ කාලේ රෙදි නෑ, සිවුරු අඩුයිනේ, සිවුරු ටිකක් හොයාගෙන කොහෙන් හරි මොකද කරන්නේ, අනේ ස්වාමීනි මං කෙරෙහි අනුකම්පා කරලා සම්බ දුක්ඛ නිස්සාරණ සියලු දුකින් විඳින දුකින් අත් මිදෙන විදියක් අනේ මට කියලා දෙන මේ දුකින් අයින් වෙන්න, කියන්නේ සතුටෙන් ඉන්න විදියක් කියලා දෙන්න නේ. ඔන්න කියන්නේ සරලව අපි මේ සරලව අපේ ජීවිත මට්ටමින් ගතපරි. අන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි උත්තම කල්යාණ මිත්‍රයෙක් හරි අපි ඉන්න මට්ටමින් ඒතර කරනවා. දැන් ඒක තීරණය කරන්නේ මෙයාව ගොඩ මම ඔයාට පංචපාදානස්කන්ධය කියලා දෙනවා කියලා, එයා ඉන්න මට්ටමින් එයාව ගොඩ ගන්නවා. සමහර කෙනෙක් ඔන්න දැන් අපි හිතමු ඔය මේ ඒ විමුක්තිකාමී සමාජයේදී අර ඒ විමුක්තිකාමී මට්ටමින් සමහර කෙනෙක් ගිහිලා ඒ ඔස්සේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒ පැත්තෙන් එහෙම විස්තරයක් කරලා දෙන එක ඒක වෙනම කාරණයක්. ඉතින් අර
සමාවෙන්ට දැන් අපි මේ ලෝකේ දෙමව්පියෝ සහෝදරයෝ ආන්දු ඔක්කොම උත්සාහ කරන්නේ සත්‍යයට සතුටින් ඉන්න ක්‍රමනේ අන්දු හැමතැනම දියත් කරලා තියෙන්නේ. එතකොට ඒතර සතුටින් ඉන්න ක්‍රමෙත් ලොකු මුලාවක් පත් වෙලා වගේ ගතියකුත් ලෝකයා අපිට පෙන්වනවා නේද ඔතනම.
ඔව් ඉතින් අප්පසාදා කාම බහු ආයාස බහු පායාස ඔහොම කියන බහු දුක්ඛ බහු පායාස ආයාස වගේ මට ඕක කියන එක ගාතාවක සරලව ගත්තොත් පොඩි ආශාදයක් තියෙනවා. අප්පසාදා කාම කාමගේ පුංචි ආශාදයක් තියෙනවා බහු දුක්ඛ බහු පායාස. හරි වෙහෙස කරයි, කියන්නේ සාමාන්‍යයෙන් සතුට මේ මිලිග්‍රෑම් එකක් විතර දීලා තොන් ගණන් වලින් තමයි දුක හම්බ වෙන්නේ. ඒකත් බොහොම පුංචි මේක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගෝමීය පින්ඩූපම සූත්‍රයේදී මේ මෙන්න මේ අල්පෝ ටිකක් හරි මේ මොකද්ද කියන්නේ අර ගොම පිටක් අතර අරගෙන කියනවා මේ මෙච්චර හරි තියෙනවා නම් මම ප්‍රතිපදාවක් පෙන්වන්නේ නැහැ කියලා කියනවා. ගෝමීය පින්ඩූපම අත්බව ප්‍රතිලාභය කියන්නේ තමන්ගේ මේ අල්ලා ගන්නා බවකින් ලැබෙන මේ ප්‍රතිලාභයක් තියෙන තමන්ට කියලා මොන හරි ලං වෙන පුළුවන් දෙයක් තියෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ මං එහෙනම් ප්‍රතිපදාවක් මම පනවන්නේ නැහැ කියලා පැහැදිලි කරනවා.
ගරු ස්වාමීන් වහන්සේ දැන් බෝසතන් වහන්සේත් මේ වීර්ය කරේ සදාකාලික සත්වෙන් ඉඳීමේ ක්‍රමයක් නේද හෙව්වේ ඇත්තටම අර ඒ ගමනෙන් එයා කරපු අර උත්සාහයෙන් පැහැදිලි වෙන්නේ ඒකම නේ ස්වාමීන් වහන්සේ. දැන් මෙතන අර සතුට කියලා මම ගත්තට අපේ ලෞකික පැත්තේ තියෙන සතුට නෙමෙයි අර තුන් කාලයකට අහු නොවේ ඇතනතාන්ත වලින් තොර තියෙන ස්වභාවයක් වගේ කියන්නේ පරම අර සුඛය ඒ විදිහට මං ගත්තේ අර නිර්වාණය වගේ ස්වභාවයක්. ඒ කියන්නේ බුදුන් වහන්සේත් උත්සාහ කරේත් ඒ වගේ එකක් හොයන්න නේ ස්වාමීන් වහන්සේ.
බෝධිසත්වයන් වහන්සේත් මේ උත්සාහ ගත්තෙත් ඇත්තම මේ ප්‍රකට කාරණයකින් තමයි මේ ඔක අපේ මහත්මයා තියෙනවා මේ පටිපදා මේ ওই සූත්‍රයක තියෙනවා මේ මොකද අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේත් ඔය ප්‍රකට තැනින් තමයි ඔය ගෞතම කියන සූත්‍රයක් තියෙනවා. ගෞතම කියන සූත්‍රයක් සංයුත්නිකාය 2 කිච්ඡං වතායං ලෝක ආපන්නෝ ජායතිච ජීතිච මියතිච චවතිච උපජ්ජතිච අතච පනිමස දුක්ඛස නිස්සරණං අපජානාති ජරා මරණස් කුදස්සුනාම විමසන්ත දුක්ඛස නිස්සරණං පඤ්ඤායිසති ජරා මරණස් සාති. දැන් මහා අපේ කියන්නේ බුද්ධ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම අවබෝධයට පත් වෙන්න කලින් කියන්නේ බෝධිසත්ව කාලෙදී. ඒකට බුදුරජාණන් වහන්සේ නෙමෙයිනේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේත් මේ කියන්නේ මේ අයං ලෝකෝ මේ ලෝකය මම එතෙන්දි ගත්තේ ලෝකය හඳේ මම කියලා නෙමෙයි මේ ලෝකය මේ ජායතිච උපදිනවා ජීයතිච දීරණවා මියතිච මැරෙනවා චවතිච චුත වෙනවා ආපහු උපජ්ජතිච ආයි උපදිනවා මේකෙන් මේ නිස්සරණයක් ඊතර වීමක් නැද්ද? ඔන්න අපේ මහා බෝධිසත්වයන් වහන්සේ පටන් ගත්ත තැන මහා බෝධිසත්වයන් වහන්සේ මේ කියන්නේ ඒතද හෝසි මෙසේ සිතක් විය බුද්ධත්වයට පත් වෙන්න කලින් මහා බෝධිසත්වයන් වහන්සේ මේ මම හිතන්නේ මේ ගැන මහා ප්‍රදාන වගේ සූත්‍රයකත් කරනු විස්තර කරනවා මොකද්ද මේ ලෝකේ ජායතිච උපදිනවා ලෝකය උපදිනවා මේ මම උපදිනවනේ ලෝකය කියන අර්ථය ගත්තෙම උපදිනවා දී